දැන් මේ තවත් මේ ප්‍රශ්නේ තියෙන අප සාසනික ආධාර හෝ පිරිකර පූජා කර ලෞකික දේවල් ප්‍රාර්ථනා කිරීම ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කිරීමේදී නිවැරදිද කියලා මේ අහන්නේ. ලෞකික දේවල් බලාපොරොත්තු කුසල් කිරීම ආර්ය මාර්ගයට බාධාවක් නොවේද කියලා මේ අහන්නේ. දැන් මෙන්න මේකත් හොඳම මේ කාලේ දැනගත යුතු විඳගත යුතු වැදගත්ම ප්‍රශ්නයක්. ඒ හොඳට තේරුම් ගන්න ඕන එක. ලෞකික වූ යම්කිසි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ ප්‍රාර්ථනා දහම් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම්කිසි මිනිසෙක් මෙලෝ ධන සම්පත්, භෝග සම්පත්, ඒ වගේම පිරිවර සම්පත්, මරණින් මතු සුභති සම්පත් බලාපොරොත්තු වෙන යම්කිසි පිනක් කරලා හිතන් ගතුමාක් කරනවා නම් මේක ඉෂ්ඨයි කාන්තයි මනාපයි දුර්ලභයි බොහොම කලාතුරකින් පුදුරේ පෙරගන්න දෙයක්. මේ ලෞකික පැතුම් අතර ලෝක සත්‍යය බලාපොරොත්තු වෙන්නේ ගහලා ගන්නවා, මරලා ගන්නවා, කපලා ගන්නවා, කොටලා ගන්නවා, වංචා කරලා ගන්නවා, මේ ආදී වලින් අදහස් වෙන්නේ ලොකු වෙන හදනවා මිස. යථාර්ථයෙන් ඒවා ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් ගන්න ලෝකය බලාපොරොත්තුවක් නැහැ. මේක අතිදුර්ලභ කෙනෙකුට මේ බුදුදහම පහළ වෙච්ච කාලේ කියලා ක්‍රමයේ හම්බ වෙන්නේ. යම් සම්පත්තියක් ලබන්න අවශ්‍යකමක් තියෙනවා නම් යම් කෙනෙකුට ඒ ලැබීමට හේතු ක්‍රමයක් තියෙනවා. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුතුව පින්දහම් කරලා පැතුමක් පතනවා නම් ඒවා ලබන්න ඒක හේතු වෙනවා. නමුත් ලෝකයා මේ ලෝකයේ සම්පත් බලාපොරොත්තු වෙන්නේ ওই ක්‍රමෙන් නෙවෙයි. මොනවා හරි හොරමර වංචාවක් කරලා ඉතින් අනුගිද්දී කඩාවදාගෙන ලොකු වෙන්නේ. මේක තමයි ලෝකයාගේ සිරිත. මේ සිරිත අත්හැරලා ඉතින් ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ ප්‍රතිමාවක් ඇති වෙනවා. මේ බුද්ධ ශාසනයේ පවතින කාලෙ. ඒ කාලේ තමයි දැනගන්නේ මේ සම්පත් නියම විදිහට ලබනවා නම් ලබන්න තියෙන ක්‍රමය මේකයි කියේ. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුතුව කටයුතු කරන්න. සානඝාතයේ අධර්මය විසමයි. ප්‍රාණඝාතයෙන් වෙන්නේම ධර්මයයි. වෙන්වී කරන චර්යාව සමචර්යාව. අදත්තා දානෙහිවත් හොරමර වංචා කිරීමේම අධර්මයයි. චර්යාව අධර්ම චර්යාව. ඒකෙන් වෙන්වීම ධර්මයයි. ධර්මයේ ධනකූල වන්නාව හැදිරලා ඒ යහපත් ජීවත් වෙනවා නම් හොරමර වංචා නොකර ඒ ධර්ම චර්යාවයි සමචර්යාවයි. මේ විදිහට කාම මිත්‍යාචාරයේ අධර්මයයි. එහි හැසිරීම අධර්ම චර්යාවයි. එයින් වෙන්වීම ධර්මයයි. ධර්මයේ ධනකූල වන්නාව හැසිරීම ධර්ම චර්යාවයි. ඒක විසම නැහැ සමචර්යාවයි. අරක අධර්මයේ විසම චර්යාවයි. අධර්මචර්යා හැම එකක්ම විසම චර්යාවක්. ධර්මචර්යා නම් සමචර්යාවක්. මෙන්න මේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු කරන කෙනෙක් මෙබඳු යහපත් වන්නා පැතුමක් පැතුවනවා. පැතුම ඉටු වෙනවා. හැබැයි මේ පැතුමෙන් ඉන්න පුද්ගලයා ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරනකොට ඒ යථාභූතය ලබලා හේතු කාරකයෙක් තමයි ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුතුව ජීවත් වෙන කෙනෙක්. යම් කාලයක යම් කෙනෙක් එවැනි පැතුමක් පතාගෙන හෝ දෙවියෙක් වෙන්න හෝ මිනිසෙක් වෙන්න හෝ බ්‍රාහ්මණයෙක් වෙන්න හෝ යම් පැතුමක් පලාගෙන හරි යම් පින්දහමක් කරගෙන කෙනා ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් හිටියනම් මේ සාසනය තුළ සාසනය තුළ සවදයක් අහන්න හම්බ වෙනවා. ඒ තමයි නිවන් දැකීමට හේතුකාරක වන ධර්ම. මෙන්න මේකෙදි ලෝකෝත්තර වූ ධර්මචර්යාවට වැටලා සමචර්යාවට වැටීමට අර ලෞකික වන්නා වූ ධර්මචර්යාව සමචර්යාව උදව්වක් නිසා බාධකයක්. එතෙන්දී ඒ පුද්ගලයාට ලෝභයේ දේශයේ මොහේ නැගින් නැතුව යනවා. මට ලැබුණා නම් මං දන් දෙනවා. යහපත් දේවල් කරනවා. මගේ මට යම් ලැබීමක් ලැබුණා මං ඒකෙන් කරන්නේ ඒදී. අනේ අර ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනායි පැතුමේ යමක් ලැබුණා නම් ඔහුට එන අදහස. ඒ මාර්ගයෙන් විෂම චර්යාවක යන පුද්ගලයේ යමක් ලැබුණා නම් මොකද වෙන්නේ? මට හැදුනා මම උදේ ඉඳන් රෑ වෙනකන් ක්ලබ් එකට යනවා. මං කරනවා අහවල් අහවල් බැලදි. 10:00 වෙලේ ඔක්කොම හිතරේන. මට හම්බුණා මං කරන්නේ මේකයි. දැන් මේ අදහස් දෙකක් නේ යන්නේ. මට ලොකුවට හම්බුණා නම් එහෙම අනික ඔක්කොට වඩා යුමිට ලොකු ගයක් මං හදාගන්නවා. එදාට අනික කෙවු දෙකට නැවිලා ඉන්නේ වල්ලල. ওই අදහස් තමයි සුටා ජන අදහස්. අර කෙනෙකුට හම්බුණා මොකද කියන්නේ. මට එහෙම ලැබීමක් ලැබුණා නම් නැති වෙරේ අයපත් මං ගෙවල් හදලා දෙනවා. උදව්වක් උපකාරයක් කරනවා. ඒ જાති දෙහැම අදහස් තමයි ඉන්නේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් ඉන්න කෙනෙක් යමක් ලැබුණා. ඔහුට යමක් ලැබුණා නම් ඔහු එකින් අනුන්ට අසාධාරණයක් කරන්න හිතන්නේ. දානමේ පුණ්‍ය ක්‍රියාවක්ම ඔහුට ඇවිල්ලා අලෝභයෙන් නැగిලා එන. එහෙනම් මේ ලෝකේ අලෝභයේ හේතුව සම්පත් නැතිවීම නෙවෙයි. අලෝභයේ හේතුව ධර්මචර්යාව සමචර්යාව. ලෝභයේ හේතුව සම්පත් වල ප්‍රශ්න නෙවෙයි. අධර්මචර්යාව විෂමචර්යාව. සම්පත් ලැබෙන්න ලැබෙන්න ඔහු විනාශයක් කරගන්නවා. ආර්යයන් සම්පත් ලැබෙන්න ලැබෙන්න ඔහු යහපතක් කරනවා. අමතර ලෝකෙටත් යහපතක් කරගන්නවා. මෙන්න මේකයි එතන ඇති වෙන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියේදී කිසිම තැනක ලැබෙන ලැබීමක් අල්ලා ගන්න බලාපොරොත්තුවක් ආව දුෂ්‍ය වෙන මානසිකත්වයක් ගොඩනගෙනවා නම් ඒ බුද්ධිලට ඒක විනාශයක් වෙයි. මට ලැබුණා නම් මම මේ යහපත් දේවල් කරනවා කියන පුද්ගලයා ලැබීමේ ලෝභය හටගන්නේ නැහැ. ද්වේෂය හටගන්නේ නැහැ. මුලාව හටගන්නේ නැහැ. අවිද්‍යාව, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිටි කියන මේ තුනම නැති වෙනවා. ලැබීම හුදු ඒකට වාදකයක් වෙන්නේ. එතකොට එතනින් මොකද බලාපොරොත්තු වෙන්නේ? යම් කිසි අධ්‍යාපක ජීවත් වෙනවා නම් ජීවත් වෙලා ඉන්න කාලය තුළ ඉහාත්ම සුඛ විහරණ ආර්යව බලාපොරොත්තු වෙන ඉච්චරයි. මේක හම්බෙලා මට ගෑනු 100ක් ලැබේවා, පිටිමි 100ක් ලැබේවා කියලා පතන්නේ නෑනේ. මේ බිනක් කරලා ආරි ආරි ප්‍රාර්ථනා කරන්නේ මට කරදරයක් නැතුව ඉන්න ලැබේවා. ඉන්නකම් කොහේ හරි ඉන්නකම් අනුගේ හිංගිහින් සාලවන්න නැතුව කරදරයක් නැතුව ඉන්න යම් කිසි මාර්ගයක් වෙන්න නම් ඒකට අවශ්‍ය දේ මම කරන්නේ. ඒකම බාධකයක් කරදරයක්. මට මේ නිවන් මාර්ගයට බාධා කරදර වෙන පැත්ත නැති වෙලා දැන් සිල්ලෙන් කටයුතු කරගන්න ලැබෙන්නේ. කෝටි ගාණක් අතේ සල්ලි තිබුණා. එයාට සෝවාන් ඵලයටවත් සකෘදාගාමී ඵලයටවත් ඒකටවත් බාධකයක් නැහැ. මුදල් නෙමෙයි බාධා කරන්නේ, මුදල් වල තියෙන සංහාව. මුදල් වලට ඇලුම් කිරීමක් තිබුණොත් ඒකයි බාධකේ. එහෙම නැති කෙනාගෙන් ඒකෙන් යහපතක් වෙන්නේ සිද්ධ වෙන්නේ. අනේ විදිහට සිරිතුමාට කෝටි ගානක වස්තුව තිබුණ හත්පුදු පරම්පරාවක වස්තුව හම්බ වුණා. සෝවාන් ඵලයට බාධකයක් වුණේ නැහැ. ලැබිච්ච වස්තුව නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ 20 වසරක් වාසය කරපු ජේතවනාරාමයේ හදලා දුන්නා. බොහෝ වික්ෂුන් වහන්සේලාගෙන් දිව්‍ය බ්‍රහ්මාදී කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය සංඛ්‍යාත ලෝක සත්ත්වයෝ. එමෙ ඉස්ථානයේදී උන්වහන්සේ සුඛ විහෙරණයෙන් ඉඳලා ඒ ඉස්ථානයේ දැවිලා වළහලා මාර්ගඵල අවබෝධ කළා. එන අනේ පිට සිටවන් සම්විත සම්පතියෙන් අවේ දක්ුණේ කාටද? අනේ පිට සිටම ඔබ වදාගෙන හිටියද? හත්මුරු පරම්පරාව හංගපු විදියට සාහිසන් අර මහා වටිනා වැඩ කරලා දුන්නා. දැන් සාසනික වැඩ කිරීම නරකද? එහෙනම් දැන් අපි තෝ මේ අපි හදන්නේ මේ සාසනික වශයෙන් මේ පිරිකර හෝ පූජා තියනවා ලෞක මොනව හරි කරලා අපි යම් කිසි පූජාවක් තියලා. ඒ පූජාවත් ලැබීම නිසා අලෝභයෙන් අදීසයෙන් අවෝහයෙන් ඒ කටයුතු කරන කෙනෙක් තුලින් කවදාවත් ඔහුගේ ලාභ කීර්ති ප්‍රශංසා සඳහා ගන්න එකක් නෙමෙයි ඒ වැඩේ කිරීම. ඒ වැඩේ කිරීම නිසා සාසනික ස්ථානයක් ඉදිවීම ගොඩනැගීම නිසා කී දිනෙකට යහපතක් වෙනවා. දැන් හොඳයි මේ ආවාසය මේ ඉස්තරේ අපි ධර්ම ශාලාව තියෙනවා. මේ ධර්ම ශාලාව යම් කිසි පිරිසක් ලක්ෂ ගණනක් වේදන් කරලා හැදුවා. දැන් මේ හදාපු නිසා අපි අද කලබලයක් නැතුව මේක ඇතුලේ වැසතර දෙමින්නේ නැතුව අවුවට වෙලින්නේ නැතුව දැන් කී දහහක් මේක ඇතුලේ කී වතාවක් ධර්ම සාකච්ඡා කරන්න ලැබද, ධර්ම දේශනා කරන්න ලැබද, මේ ශාසනීය උදෙසා කරන යහපත් දේවල් කරගෙන හිත වඩා ගන්න දිනු කරගන්න ලැබද? දැන් විශාල උපනිශ්‍රියක් නේද ලැබුණේ? දැන් ඔහු නොලැබුණා නම් එහෙම කෙනෙකුට ඔක කරන්නේ කොහොමද? ඔක්කොම එකලා අපි එකක්වත් ඔය ලෞකික ප්‍රාර්ථනා අපි නෑ. අපි නිවනමයි පතන්නේ කිව්වනම් එහෙම කොහෙන් හද ඔය ටික ඔක්කරගන්න? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? දන් දිය යුතු මේ පින් කළ යුතු මේ දෙවිවන්ටත් මිනිස්සුන්ටත් සමන වල පින උපකාර වෙයි. එහෙනම් අධ්‍යක්ීම ඔප්පු වෙන්නේ නැද්ද? පින උපකාර වෙලාදී නැහැ. පින්ඵලයේ උපකාර වෙලාදී නැහැ. ඒ ලක්ෂ ගානක් කීයක් ලැබෙන්නේ ඒගොල්ලන්ට හේතු සම්පත්තියක් නොතිබුණා කොහොමද ඒවට වීදම් කරන්නේ? ඒවා ගොඩනැගින්නේ කවුරු අතින්? ඒවට ශ්‍රමයේ කාගෙන්? එහෙනම් ඒතර ඒ ශක්තිය මුල් වෙලන්නේ දී ස්ථානේ හැදිලා ඒ ස්ථානයේ පුදුලිය කටයුතු කරගන්න. කොඩි කීයක් නම් එදා ශ්‍රමයේ සහ ධනෙ විදන් වෙද්දද සුවන්ඇලි මහසෑය ආදී මහසෑය වදිනකොට අවුරුදු 10,000 තිස්සේ චිත්ත ප්‍රහාදී කී දිනක ඇති කරගන්නේ? දිව්‍ය බ්‍රහ්මාදීන් කොයිතරම් ඇදී වැදලා පුදලා යනවාද උදේට හැර දවල් දෙකේ විලාවක් නැති. හැය දවල් දෙක. ඊයේ ලබා ගන්න සාන්තිය කොච්චරද? අර බුද්ධිලි හරම් බිහි බැඳගෙන ඉන්න හැදුවා නෙමෙයිනේ හම්බෙච්චයි. සාසර සම්පත්තිය නිසා හම්බෙච්චයි හිතෙන්නේ. දන් දෙන්න ඕනේ. ඒ කටයුතු කරන්න අපේ කටයුතු අපිට වෙන්න පංචකාමී සඳහා දෙවි මේවා කරගන්න ඕනේ. වටනා දේ මේකයි. ඒ අදහස එනවා. ඒ අදහසින් කරු නිසා නේද අද ඒවා තියෙන්නේ. ඉතින් ඒතර ඒ මාධ්‍ය කරගෙන අර රාගයෙන් සත් වෙලා දේශයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා හිටව මිනිස්සුන්ගේ ඒ தත්ත්වය වෙනස් වෙලා යන්න පරිවර්තනය වෙන්න මූලික ආධාරකේ නේද ඔය අසුරු කරගෙන චිත්ත ප්‍රහදී කොච්චර ඇතිලා පිසු බෞද්ධත්වයේ යබුරු පැත්තට බහිනවා. ඒ ඥානෙ ලබන්න මෝහකරා යන්න අවශ්‍ය වෙන මූලික අරිසාලවට වැටෙනවා. ඉතින් ඒ කියන අරිසාලම එතනනේ තියෙන්නේ. කරවතක් වැටලා හිටව පුද්ගලෙයි ගොඩට එන්නේ මොන ක්‍රමෙයි? කෝටිල කියන හාමුදුරුවෝ කපුසඳ කොණාගම කාශ්‍යප කියන මේ බුද්ධ ශාසන තුනේමත් මහාන වෙලා ඔකටෝ බණ කිය කිය. මේ ගෞතම බුද්ධ ශාසනයේත් මහාන්ලා බණ කිව්වා. හැබැයි මේ බණ කිව්වට තමන්ගේ වැඩේ කිල්ලා නැහැ. එහෙනම් ඊයේ වලේ අලුවත් විලා තියෙනවා. විස්තර කරලා නැතුවල ඒක දැනගන්න ඕන. සුච්ච බෝඩින උඹ උඹේ වැඩේ කරගන්න නැතුව අනුන්ට කර කර ඉන්නේ මොකද කිසිිරි? දැන්වත් ඔය සුච්ච වැඩ පිළි අත්හැරලා ඉතින් උඹේ වැඩේ කරගන්න. මේ ඉදිරිය බුදු ගන්න හතෙන් හම්බුනේ අවවාදය. ඊට පස්සේ මොකද කරන්නේ? යාට කර්මස්ථානයක් දෙන කවුරුවත් ලැහැත් වෙන්නේ නැහැ. දේශකයන් වහන්සේට කොහොමද අපි කර්මස්ථානද අපිට ඕනේ ඉතින් ගෝලිය කියලා තියන. අනේ අපිට නම් උවහන්සේ කර්මස්ථාන දෙන්න බැරි ඔක්කොම අගාරි. ඉතින් හොයාගෙන හොයාගෙන පුංචි හාමුදුරනේ දුර ඉන්න කෙනෙක්ගෙන ආරම්භ කියලා. වියහමඩ කර්මස්ථාන ආදරේ පුංචි හාමුදුරු හත කරක පොඩි හාමුදුරු. ඒ හාමුදුරන්ගේ තමයි දැන් කර්මස්ථාන ගන්න වෙලා තියෙනවා. වයසෙන් බාල වුණාට සතරේදී ප්‍රගුණ කරේ නැපු ගුණේ නිසා උන්වහන්සේගේ හැකියාව ඥානෙ අනික් අයට උපදෙස් දෙන්න පුළුවන් ශක්තිය ඔක්කොම තිබෙච්ච නිසා උන්වහන්සේ කර්මස්ථාන ආචාර්ය කෙනෙක් වශයෙන් අනික් අයට කර්මස්ථානයේ හැකියාව කිව්වා. උන්වහන්සේ කර්මස්ථාන අවිගේ වල අරිහත්ත්වයටපත් වෙච්ච আদি විසු උන්වහන්සේලාත් බොහොම හිටියේ. මෙතෙන් ගියාට පස්සේ මම කියන දේ කරන්න අනු එකක වෙනවනම් මම ඕව බාර ගන්නවා අපේ කර්මස්ථාන දෙන්න. කියන්නේ මොකද්ද කියන දේ බාර ගන්නවා. එහෙනම් හොඳට හොඳ සිවුර හොඳට පොරව ගන්න. මහා මඩවලක් පෙන්නලා එන්නේ ඉන්නේ ගැඹුරු තියෙන මඩවලක් පෙන්නක යන්න කිව්වා ඒ මඩවල. යනකොට එන්නේ නේ ගැඹුරු. මඩේ ඉරියෙදි යනවා. මාත් කමක් නෑ. කිව්වා අවවාදේ පිළිපදිනවා කියලා කරවට ගියා. තව ගියොත් මැරෙනවා. දැන් නැවතිලා හැරෙන්න කිව්වා ආපහු. එන්න කිව්වා කොහෙද? දැන් පොතේ තියෙන උච්චරයි. ආවට පස්සේ වල හොදාගෙන ඉඳින කර්මස්ථානෙ දුන්නා කියේ. එයාගේ දීවිතු අවවාදේ ඔතන තිබුණා ඔක දැක්කෙන්නේ. ඒක නුවන්ට ගෝචර කරගන්න ඕනේ. කරවටක් මඩේ ඉල්ලා ඉන්නවා කියලා කියන්නේ මේ කාව මඩේ ඉල්ලා කරවටක් ඉන්න අය. දැන් කරවටක් මඩේ ඉල්ලා ඉන්න හාමුදුරන්ට ගොඩට එන්න කිව්වම අඩිය ගැහුවා. එකපාර ගොඩ අඩිය ගැහුවා. දැන් උන්වහන්සේ දුන්න උපදේශය තියෙන ඔතලයි ඒක පොතේ නැහැ. උන්වහන්සේ දුන්න උපදේශය මොකද්ද? දැන් ඔබ ගොඩට ආවේ කොහොමද? දැන් ඔබ ඔක්කොම අත්හැරලා දිවල් දකින්න මග පෙන්වන්න යනවා. ඒ කියන්නේ කෙලින්ම ගොඩට අඩිය තියන්න. දැන් ඔබ ඉන්නේ කරවතක් මාරි. දැන් ඔබට කිව්වොත් එහෙම එකපාර ගොඩට අඩිය තියන්න කියලා පුළුවන්. ඔබේ දේශනත් එහෙම නේවත්. එහෙනම් ගොඩට අඩිය ගහන්නේ කොහොමද? ගොඩ පැතර තියෙන මලට ඉස්සෙල්ලා අඩිය ගහපන්. කරවතක් ඉන්න වටේම පපු මට්ටවල වරි. තව අඩියක් ඉස්සරහට වරි. මලටමයි අඩිය ගහුවේ ගොඩ පැතර තියෙන. ඉන මට්ටමට ආවා ඉඟ මට්ටමට ආවා හලෝ මට්ටමට ආවා දර මට්ටමට ආවා කොහෙද අඩිය ගහන්නේ? තවත් මලේ. හැබැයි ගැඹුරු පැතර යන මලේ නෙමෙයි ගොඩ පැතර එන මලේ. අන්තිමට වල්ලු කරලා ඇදලා ආපහුමයි ගොඩට ආවේ. ඊට පස්සේ හොදාගත්ත. දැන් දැකද සුද්ධ වෙන්නේ නැහැ. අන්න බල කියේ ඉදු ආකාරයේ පෙන්ලා දුන්නේ. කරවටක් කාම වැඩේ ඉල්ලා ඉන්න මිනිස්සුන්ට එකපාර නිවන් දකින්න කර පුළුවන්. එහෙනම් යා ගත යුතු ක්‍රමයක් තියෙනවා. අනුපූර්ව ගන්න ඕන ක්‍රමයක්. අන්නේ ක්‍රමයට පුද්ගලයාව ගන්න ඕන. ඒ අනුපූර්ව ක්‍රමය මොකද්ද? තමයි යම් කිසි තරමක මහා රාගයකින් ඉන පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් අත්හැර ගන්න ඕන. පිළිවෙත එකපාරම ආර්යචායක මාර්ගයේ ඒකායන මාර්ගයට වහින්න බෑ. එයාට ඉස්සෙල්ලාම මේ සාසනයට නැඹුරු වෙලා වන්දනා මාන පූජා සත්කාර කරලා මළු හැමදීම් කරලා ඒ වගේම දාන මාන පූජා සත්කාර කරමින් ඒවට සම්බන්ධ වෙලා මේ ක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් අර කාම අදහස් වලින් අහක් වෙච්ච විතරාගී විතදෝෂී විතමෝහි බුදු ගුණ දහම් ගුණ සග ගුණ ඇසුරු කරමින් එබඳු පරිසරයේ ඇසුරු කරමින් ක්‍රමක්‍රමෙන් වැඩෙන්න ඕන. මෙන්න වැඩෙනකොට අර කරවටක් ඉන්නේ කියලා පපු මට්ටමට ආව දලපත් ඇවිදිලා ඉඟ මට්ටමට ආව දල මට්ටමට ආව ඇවිදිලා ඔය විදිහට ඇවිලා කාම ඇසුරු නොකර ඉන්න පුළුවන් මානසිකත්වයේ ගොඩනගා ගන්න. ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගුණාට පස්සේ දහම් අවබෝධයෙන් මග පෑදෙනවා. අන්න එතකොට තමයි පින්නේ මොකද්ද? මේ විදිහට කටයුතු කරගෙන යනකොට ආර්ය මාර්ගය නම් අත්හැරීමම සාන්තයි, නොවැල්මම සාන්තයි, මිදීමම සාන්තයි. මොනවැන්ද? රාගයයි, දේශයයි, මෝහයයි යම් තැනකද ඒ රාගයෙන් දේශයෙන් මොහිත් වෙන සියලු කටයුතු වලින් අත්හැරලා කොච්චර සාන්තද ප්‍රණීතද කියලා අදහස එයි. ඔන්න ඔය අදහස එනකොට යම් කිසි පැතුමක් පතාගෙන හිටියා නම් ලෞකික වශයෙන් අනේ මොකට පැතුවද? වැඩක් නැහැ. පතාපයක පුද්ගලයෙක් කියන්නේ යම් අදහස වෙනස් කරලා බුදා ඉඳන් ධර්මයේ ජයගත්තා. එතනින් එහාට යන්නේ නැහැ. මේක පැහැදිලි දේශනාවන් හොඳින් තේරුම් ගන්න. එක්තරා මහත් උපාසක මහත්මිය බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න ගිහිල්ලා. ස්වාමීනි ඔබ වහන්සේට පූජා කරපු යමක් ඇත්නම් පොහොකට ලැබෙන බවත් මම අහලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔබ වහන්සේගෙමයි කවම් අහලා තියෙන්නේ. මම ඒක විශ්වාස කරනවා. ඒ නිසා ඔබ වහන්සේට මම මේ කසීසලු පූජා කරනවා. මේ කසීසලු පූජා කරන්නේ ඔබ වහන්සේට දිනදී බොහෝකට ලැබෙන බව මම අහලා තිනවා. අන්නේ බලාපොරොත්තු වෙනවා. මට අනුකම්පා කරලා මේ කසීසල් දෙක පිළිගන්න. මොකද මතු කසීසලු ලැබෙනවා ඔබ වහන්සේට දීපුනේ. ඒක අහලා තිනවා විශ්වාස කරනවා. මම ඒ බලාපොරොත්තු මේ පූජා කරා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ස්වාමීනි මම මේ ඇල්හාලේ වත් වලටයි මේන්නේ රූප ව්‍යංජන වලට හරි ආසයි. ඔබ වහන්සේට පූජා කරපදී බොහෝකට ලැබෙන බව මම අහලා තිනවා විශ්වාස කරනවා. ඒ මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න උවහසේ මේ ටිකක් පිළිගන්න කියලා අර එල්හාලේ වත්සහිත රූපය ආන්දන පූජා කළා. උන්වහන්සේ පිළිගත්තා. ස්වාමිනේ මෙන්න මේ දෙපර බල බුදු වෙමු පැණි කැවුම් වලට මම හරි කැමතියි. තාමත් මොනවා හරි එකකට විතර කැවුම් වියපු හැටිය. මම ඒ කැවුම් කන්න හරි ආසයි. උවහසේට පූජා කරපු දේවල් බොහෝකටම හරි ලැබෙනවා කියලා මම අහලා තියෙනවා විශ්වාස කරනවා. මට අනුකම්පා කළා මේ කැවුම් පිළිගන්න. කැවුම් කන්න ආසයි. ඔයිතතලගේ අමුක එකක් කියලා තියෙනවා ඊළඟට. සාවිනි මෙන්න මේ මුරුදු ඌරු මස් යාජෙන්ට මම හරි කැමතියි. මතුත් මම ඒවා බලාපොරොත්තු වෙනවා. මට අනුකම්පා කළා මේකත් පිළිගන්න. ඒකත් පිළිගන්න. ඔය ආදි වශයෙන් කටයුතු කරන චිත්ත ප්‍රසාදයෙන් හිටිය හැබැයි ධර්මයේ අත්හැරියේ නැහැ. පව් කාලයක් යනකොට මේ ලෝකේ ලෞකිකත්වයේ තුල තියෙන ආස්වාද ඔක්කොම අසාරයි අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන එකෙන් වැටහිලා හිටා. ධර්ම සමාධිය පහළ වුණා. අසාරී නොවැළි මිදී සාන්තියට පත් වීම කොච්චර හොඳ කියලා. හැබැයි මැරෙන්න ඉස්සෙල්ලා ওই සමාධියේ මලි. ඔතෙන් දෙනකොට අනාගාමී ඵලයට පත් වෙනවා. නැල්ලා ගිලකම් බ්‍රාහ්මී කියලා උපත්. ඉපදිනා බ්‍රාහ්මයා බුදුරජාණන් වහන්සේ ළඟට නැවත ආවා. ඇවිදිනා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි ඔබ වහන්සේ මං අඳුරනවා ඇත. සලු බලාපොරොත්තුවේ සලු පූජා කරමි. ආහාර බලාපොරොත්තුෙන් ආහාර පූජා කළේ, කැවුම් බලාපොරොත්තුෙන් කැවුම් පූජා කළේ මමයි. ඉතින් ඔබට ඉදා මාත පූජා කළා යමක් පැතුවා නම් ලැබුණා. ස්වාමීන් අසීමිතව ලැබුණා. ඒ වුණාට ඒවා ඔක්කොම වැඩක් ඇති හරයක් ඇති ඒවා නෙමෙයි කියලා ධර්මය අනුව මට අවබෝධ වුණා. ඒ අදහස ඔක්කොම අත්හැරලා යමු. මම ඒ ධර්ම සමාධියේ මලාලට පස්සේ මම උපන්නේ මෙතන. දැන් ඒතකොට පැතුම කොච්චර ඒවාද අදහස් පතන්නේ මොනවද එදා පැතුම මොනවද? ඔව් පැතුම ජයගත්තද? පැතුමත් ජයගත්තා. ඔව් පරාජිත වුණාද? ධර්මයේ තුලින් සියලු පැතුම් අත්හැරලා ගිහිල්ලා ධර්මාභෝධය නිගමනයේ අන්තිමට ජයගත්තා. එහෙනම් මේ පතනේව කවදාවත් මේවැ ප්‍රශ්නයක් ඇති වෙන්නේ දෙයක් නැහැ. ධර්මයට බාධාවක් ඕකේ නැහැ. ධර්මය අවබෝධ කරගන්නකොට සදාපු වේ ඇති අසාරත්වයක් දැකලා ඒක හිත මිදිලා යනවා. ධර්මය අවබෝධ කරගන්න මාර්ගය පැහැදිලි හිටන් ඒකට අවශ්‍ය ආයු වර්ණ හැබ්බල් වුණ ලැබෙනවා. අර නිකම්ම ලැබෙනවා නෙමෙයි අර පැතුම්. ওই ශක්තියත් එකයි ලැබෙන්නේ. ආයුෂයෙන් වරේ ඒවාගේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන්නේ මේවයි. මේ ආර්ය ධර්මයේ අනුගමනය කරන පුද්ගලයෙක් යම් දෙව්ලෝක උපන්නා. අනිත් දෙවියන් අභිවා දහගුණයකින් බබලනවා කියන්නේ. එන යම් කිසි ගති ලක්ෂණයක් පහළ වුණා නම් එහෙම රසවක් ඉද වුණා නම් මේ ලෞකික සම්පත්තිය විතරක් නෙමෙයි ලැබෙන්නේ. ඔය ආයු වර්ණ සැප බලන උවර කියන්නේ මේ වායින් අනික අභිභාව මහා බලයක් ලබනවා. ආලා තිබිච්ච ධර්මයේ ඕකට ගෝචර වෙනවා. ගෝචර වෙනකොට පැතුම දෙවෙනි වෙලා ගිහිල්ලා ධර්මයේ නිගමනයේ පළවෙනි වෙලාවක් කියනවා. ආවට පස්සේ යට ධර්මයේ ප්‍රමාදයක් ඇති වෙන්නේ ධර්මයේ ආධාරයක් කියලා ලැබුණ පැතුම් ඔලි ලැබිච්ච සම්පත්තියේ ඒ ලැබිච්ච සම්පත්තියේ ඉඳලා හිටලා ලැබිච්ච ආයු වර්ණ බලපත්‍යවල බලවත්කම නිසා අහූ ධර්මයේ මියලි තියුණත් ඒකේ අවබෝධයේ ප්‍රබල වුණා. ඊට පස්සේ යථාභූතයේ ජය ගන්නවා ලෞකික පැතුම් දෙවෙනි වෙලා. දැන් ලෞකික පැතුම් වලින් යහපත් ධර්මචර්යාවෙන් සමිතරියාවෙන් ඉන්න කෙනාගේ ලෞකික පැතුම් වලින් ਉਹ පරාජිත බවට පත් කරන්න බෑ. ඒක මේ ශාසනයේ හැටි. ඉතින් ඕකේ දන්නේ නැති අය මොකද කරන්නේ? ඒක මේ ආර්ය මාර්ගයේ බාධකයක් කියලා පනවනවා. ඉතින් මේක තේරුම් ගන්නකොට බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයේ උපමා වලින් පෙන්නනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම දෙයක්. සතේ කල්ලලා පුංචි සතේ කල්ලලා ඔය නරියෙක් බල්ලෙක් ඔයගේ සතේ කල්ලලා ඔය ලනු පොටකින් රැහැනකින් අල්ලලා බැඳලා ඉඳ කරලා තියෙන කකුල් දෙකත් බැඳලා ගහක තියලා බඳිනවා දැන් ඒ බල්ලට හෝ ඒ පොඩි සතාට මේක ලේසියෙන් ගලවා ගන්න පුළුවන් බැඳුමක් පුළුවන් ද ගලවා ගන්න ඒක උඩ බලවත් බන්ධනයක් වෙනවා නොදිරු බන්ධනයක් වෙනවා ඔහු එකට හිර වෙනවා අලියේ කැටේ කල්ලා ඒ වැහැණෙන් අල්ලා බඳිනවා ගහක අලියටත් එහෙමද ඒ වල්ලා බැඳ රැහැණ අරගෙන අලියගේ කකුලෙන් බැඳලා ගහක වදි අලියටත් ඔක ප්‍රශ්නයක් අලියා දැනුවක් නැතුව කකුල එහාට ගන්නකොට බැඳීම කරලා යනවා එයාට ප්‍රශ්නයක් නැහැ දැන් මේ වෙනස වෙන්නලා කියනවා ඒ වගේ මේ ලෝකේ ඡන්දේල දැනක් නැති, ඡන්ද වුණ දෙයක් නැති, දුකී දුප්පත් වෙච්ච බොහොම අඩු කුලයක ලෝක සම්මත කුලයක ඉපදිලා නමට ඉන්න ගෑණියක් දරහැවක් වැනි ගෑණියක් සහ ඒ වගේම ඉන්න ළමයි ටිකකුත් ඉන්න. ඔහොම මිනිස්සුයෙකුට කියනවා ඕක කොහොම අත්හැරලා හිටන් ගයිදිරියන් කියලා. මොකද කියන්නේ? අනේ මේ වාර්යාව අත්හැරලා, දරුවා අත්හැරලා, මේවා අත්හැරලා මං කොහොමද ගයිදිරියන්? ඔහුට ඒක හරි ලොකු බන්ධනයක්. රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා. මහා සම්පත්තියෙන් පිරිලා. ඒ වගේම දෙවඟලන් වැනි කාන්තාවන් ඉන්නවා තමන්ගේ භාර්යාව. ඒ වගේම කුමාරවරු ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා, ධනිය හැමදේම තියෙන. ධර්මයේ දැක්ක ගමන්, ඇහිච්ච ගමන් ඔක්කොම දාලා කිසි ගාණක් නැති යන්නේ. ගිහින් පැවිදි වෙනවා. ඊයර එච්චර මහා සම්පත්තියක බන්ධනයක් වුණාද කියලා. ඒක දිරහු වන්දනය. ලිහිල් වන්දනය. දේශීය කරලා තමයි බලපුවා. අන්නේ අලියතුන් ආහස වාදයේ ගති ලක්ෂණය. මේ ආර්ය විදියේ යනායට එනවා. ආර්ය ධර්මයේ අවබෝධය වැඩි වෙනකොට ධර්මයේ අවබෝධ වෙනකොට සම්පත්තියට ඔහු දෙවෙනි කරන්න බෑ කවදාවත්. එහෙනම් ලැබෙන ලෞකික සම්පත්තියකින් ආර්ය මාර්ගය වහඳ බෑ කියලා වෙන්න. මේ ඔබ තේරුම් ගන්න ඕන. ඉහාත්ම සුඛ විහරණයට අවශ්‍ය කරන්නා වූ දේවල් ජීවත් එක මනුස්සයෙට ඕනේ. ඒකයි කිව්වේ දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණවන්ටත් පින උපකාර වේ කියලා. පින කවදාවත් නිවන් මාර්ගයේ බාධකයක් නෙමෙයි කියලා පෙන්නේ. එන යම් කිසි පිනක් කරලා වැතුමක් පතනොත් තමයි තියෙන බාධක කරදර දුක්ඛම් කරලා දුරු කරගින. හරි දෙමව්පියන්ගෙන් හරි අමුදරුවාගෙන් හරි කරදරයක් නැතුව ඒ වගේම මහාන් කියලා දුක් වේදනා හිතන් ජීවත් වෙන්න වුණොත් නම් කරදර වැඩි. ඒවා નિરાයාසී ලැබෙන ක්‍රමයක් තිබුණා. තමන්ටත් යහපතේ කටයුතු කරගන්න මාර්ගයක් පෑදෙනවා. නමුත් ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනාට මේ මහා සම්පත්තියක් තිබුණත් ඒක බොහෝම දිරවු බන්ධනයක්. ඒකේ වැදිලා ඉඳ හදවන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ওই தත්ත්වයේ උදාවෙන එකයි වෙන්නේ. ආර්යයන්ට තියෙන ස්වභාවය ඒක ආර්ය මාර්ගය අනුගමනය කරන අය. ඉතින් ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනෙක් එබඳු පැතුම් පැතුවට කවදාවත් එතන අල්ලන්නේ නැහැ. නකුල මාතා නකුල පිතූ කියලා ඊට කියන්නේ බුදුරණන් හදේ වැඩ ඉන්න කාලේ හිටපු උපාසකයෙක් සහ උපාසිකාවක් නේ නබුතැවි දෙන්නේ. 80 අවුරුද්දක් මේ දෙනා ගත වෙලා ඉන්නකොට අර නකුල පිතූ ගිහිලා කියනවා බුදුරණන් හදේ. ස්වාමීනි මගේ භාර්යාවත් එක්කලා උඹ නොදකින් කියන තරම් වාසු වතරයක් මම කියාගත්තේ නෑ මෙච්චර කාලෙක. එයත් එහෙමයි මාත් එහෙමයි. අපි දෙනා බොහෝම සමගියෙන් ජීවත් වුණා. අපි දෙනාගේ දෙනාට කිසි බරක් නෑ. මතුත් අපි බලාපොරොත්තු වෙනවා දෙවියෙක් දෙවගණක් වෙයි. මම දෙවියෙක් කියලා එයා දෙවගණ මේ සෝවාන් ඉච්ච දෙන්නේ කියන කතාව. අපි මේකට මොකද්ද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මචරියාවෙන් සමචරියාවෙන් කටයුතු කරමින් ඔය පැතුම පලන්න ඉතු වෙනවා කියලා. දැන් පැතුමත් ඉතු වුණා අන්තිමට. ඒක විග්‍රහ කරපු කතාවක් හරි ගැඹුරු කතාවක්. ඉතින් ඒ කොහොමයි ප්‍රාර්ථනා විශ්ත වුණා. දැන් සෝවාන් ඵලයෙන් බහි. දැන් දෙන්න දෙවගණ දෙවියෙක් වෙලා හිටන්න මතු ආත්මේ අභිසමියන් වශයෙන් ජීවත් වෙන්න දෙවිවරු වශයෙන් ජීවත් වෙන්න පැතුමකින් බලාපොරොත්තු වෙගී ඉතෝ කටයුතු කළා මේ සෝවාන් කියලා හිටලා. දැන් බුදුරණන් හතේ නිග්‍රහ කළාද? හොඳයි දෙවියන් දෙවගණ ලකුණ කියලා සෝවාන් ගාපහුවිලා පුත්තජන වෙයිද? නැහැ වෙනවක්. එතෙන්දී ඉතුරු නෝන නැගිනවා. මොකද ආවිස වර්ණයේ සැපේ බලේ නෝන කියන එක අභිභවාගිය. දහ ගුණයක් එහාට ගිය නිවලක් ලබන. ඉතින් මොකද්ද වෙන්නේ? අනේ අපි මේ ලෞකික බලාපොරොත්තුවා සහිත ආස්වාදයෙන් ඉඳ පැතුවල්. මේක කිසි හරයක් නැහැ. ඒ දෙවියෝ දෙවගණන්ට කියයි. දෙවගණන් දෙවියන්ට කියයි. ඇතනේ. දැන් තමයි ඒක මලක් తీරේ. අපි මේ බලාපොරොත්තු මේ කාව පාසේ පැත්තක දාලා. අපි මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරලා ඉතුරු ටික කරගන්න. එන්නේ ඔය අදහස. ආවනම් මොකද වෙන්නේ? ඒ පැතුමේ කවදාවත් සසල නවත්තන්න බෑ. නිවෙන්ට වාදා පමුණවන්න බෑ. ප්‍රඥාව වැන්නකොට කොච්චර සම්පත් තිබුණා. ලෞකික කිසිම සම්පත්තියකට නිවන වහන්න බෑ. මේ ලැබෙන ප්‍රාර්ථනාවකින් ලැබෙන දේක් තිබුණා නම් නිවෙන්ට උපනිශ්‍රේ වෙන්නව පරිසරයක් ගොඩනගන. අඩු වෙලා තිබෙච්ච නුවණ එතෙදි වැඩෙනවා. වෙලා පූර්ණ වෙනවා. සම්පත්තියේ පැත්තක දිනන ඒකයි අපි ප්‍රශ්නේකුත් නෑ. මාර්ගඵල අවබෝධය පූර්ණ කළා. ඉන් එහාට යනවා. දැන් කොච්චර සම්පත්තිය ඇතිවා සීවලි මහරහතන් වහන්සේ. උන්වහන්සේ යම් තැනක හිටියොත්, වැඩ හිටියොත්, පිණ්ඩපාතේ ගියොත්, උන්වහන්සේට කියන්නේ සියලු දෙනාටම පිණ්ඩපාතේ හම්බ වෙනවා. කිසි දවසක ආහාර අඩුවක් වෙන්නේ නැහැ. මහන්සියක් මොකුත් නැහැ. මිනිසුන් ඇති මහ කැලෑ ප්‍රදේශයේ ගියොත් දේවතාවෝ ඇවිල්ලා පිණ්ඩපාත දීලා යනවා. ආයි උන්වහන්සේ මිනිසුන් ඇති පැත්තට කියලා එහෙම නවත්තන්නද? දෙනක යම් පැත්තක නැත්නම් ඒ අනේ පැත්තේදී උන්වහන්සේ වැඩියොත් එහෙම. අර ඉන්න මුළු විශ්වෝන්වහන්සේලාගේ දේවතාවා මිනිස්සු එස්මා වගේ නැදිලා දාන දීලා යනවා. එහෙම සම්පත්තියක් තිබුණා. උන්වහන්සේගේ අරිහත් ඵලයටත් පත් වෙන්න බාධාවක් එහෙම නැද ඒ සම්පත්. ඒක පුණ්‍ය විද්‍යා. උන්වහන්සේට ලැබිලා. එනවා උන්වහන්සේ අරිහත් වෙන පත් වෙන්න ඉතිරලා තේ පුණ්‍ය විද්‍යාව තිබුණා. අරිහත් වෙන පත් වුණාට පස්සේ තිබුණා. ඒ පුණ්‍ය විද්‍යාව ලැබෙන සම්පත්තිය උන්වහන්සේගේ අරිහත් ඵලයට බාධා කළා. ඉති බාධාවක් නැහැ. ඒකයි මේ තේරුම් ගන්න බැරිව මේ පින බාධා කරනවා කියලා හිතන් ධර්මයට නොගැලපෙන දෙයක් කියන්නේ. එහෙම කියලා හිතන් මේ යහපත් මාර්ගයේ කලකිරුණා. වැරදි මාර්ගයක් හරි කියලාද නිවන් මාර්ගයේ යන අයත් නිවන් ඇසුරු කරන අයත් ඒක බාධකයි කියලා ඒ විදිහේ කියවන් තියෙනවා. එහෙම කියවකට ගියට පස්සේ මේ ලෞකික දේවල් ලෞකික බලාපොරොත්තු කියනවා කියලා කියනවා. බලාපොරොත්තු අත්හැරෙන ප්‍රඥාව ලැබුණ මට්ටම. ලෞකික දේ පිළිබඳ යහපත් සිය ලබන්නා වූ ධර්මචර්යාවේ සමචර්යාවෙන් යුතුව විනත් දහව කරලා යම් සිල ලැබනවා. ඒ ලැබිච්ච දෙයක් කවදාවත් මේකට බාධා වෙලා කියලා වෙන්න දෙයක් නැහැ බුද්ධහාම. නිවන්ට බාධාවක් වෙලා නැහැ. නිවන්ට උපනිශ්‍රේ වෙලා තියෙනවා කියන එකයි වෙන්න. ඉතින් ඒ කියන්නේ බය වෙන්න කිසිම දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුගේ හිත ඒක අල්ලන්නේ නැත්නම් ඇත්තටම ගියා නම් ඔහු එහාට වැඩිච්ච කෙනෙක්. මේක සියල්ලන්ම වැදගත්. යම් කෙනෙක් කියන්න බුලව මට නම් දෙව්වත් බෑවකින් වැඩකුත් නැහැ. මේ බබාත් බෑවකු වැඩකුත් නැහැ. මම ඔය එකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං එහෙම විනා කළවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං යහපත් නිසා කරනවා. බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍ය දුක කරද්දි මම වැටෙච්ච නිසා. ඒ නිසා මං දැන්ුණත් සම්පත්තියක මට ඇති වැඩක් නැහැ. ඔය මට මේ මානසිකත්වයක් ආවම ඒක අනාගාමි ඵලෙන් එහා තින්න එකනේ. ඉතින් එහෙම කෙනාට මොකද ප්‍රශ්නයක් තියෙන්නේ? එහෙම කෙනා ඒකත් ඇරියා කියලා එයාට ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි පින්දහමත් අරින්නේ නැහැ. ලෝකෙට යහපතක් වෙන දේ කරනවා. ඊට පල්හැ කොච්චර ඉන්නවද? අසෝවාන් ගිරා ඉදලත් ඒක අත්හැරලා තිබිලා නැහැ. ඒ කියන්නේ අපි හැමියන් වශයෙන් දෙවියන් දෙවියන් දෙවගණක් වෙන්න බැති. ඉතින් එහෙනම් ඊටත් පල්හැ ඉන්නවද? ඒක නෑ ප්‍රශ්නේකුත් නෑ. ඉතින් ඒ නිසා ඒකෙන් කිසිම අවස්ථාවක අපිට තම තමන්ට තේරෙයි මට මේවා ඕනේ මට මේවා එපා කියලා යම් දවසක. එපා වෙච්ච දවස චන්දරාගේ දුරුවේ. චන්දරාගේ දුරු වෙච්ච දවසේ බලන් ඒ මතම ඉක්මෙව්වා. ජීවිත බලාපොරොත්තුවත් මට ඕනේ නැහැ කියන දවසක් ආවදාට හරි හත් දහස් වුණා. එතකන් සසර ගමන හැම නවත් ඉන්නේ නැහැ. ජීවිත ආසාව තියෙන තාක් කල් සංසාර ගමන නවත්තන්න කොච්චර හිතුව හරියන්නේ නැහැ. ජීවිත ආසාව තියෙන කව උපදිනවා. එයා ජීවිත ආසාව නැති ඉන්නේ හරි හත් දහස් වුණ දවසටයි. එතකන් සසර ගමනේ කොහේ හරි ඉන්න ඕනේ. එයා සසර ගමනේ කොහේ හරි ඉන්නකම් පංචකාම ආස්වාද විඳින බලාපොරොත්තු යම් දවසක නැති වෙලා ගියා. ඒක දෙවෙනි වෙලා ගියා. මට ඊට වඩා හුඟක් ලොකු ධර්ම සාන්තිය කියලා හිතන් හිත පිහිටියා. ඒ අනාගාමී පුද්ගලයාගේ ලක්ෂණ. සැක කරන බලාපොරොත්තුවක් නැති වෙලා ගියා. නමුත් මට මේ අවස්ථාවේදී ඒ නිසා හොයනවා මිසක් මට ලොකු වෙන්න හැක වෙන්න රැස් වෙන්න ඕනේ නැහැ කියලා. සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණයක් වෙනවා. සකෘදාගාමී පුද්ගලයාගේ ලක්ෂණයක් වෙනවා. ඊට පල්හැයි දෙන ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු තියෙනවා. සම්පත්තිය බලාපොරොත්තුවත් ඇල්ලලා නැහැ කොහොමද? ඊට පල්හැයි ඉන්නයි කියලා අක්ෂර. ඊට කොතනකවත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩි තරමට ලෝකයේ පිළවද බලාපොරොත්තු කොච්චර සම්පත් තිබුණත් කොච්චර පින් කරලා තිබුණත් ඒ පින වාදකයක් ඉන්නේ නැහැ පිනට හරස් වෙලා හිටන් ඒ ආර්ය මාර්ගය වහන්නත් බැහැ ඒකයි කාරණේ ඒක පින ගැන බය වෙන්න දෙයක් නැති බව බුදුරණන් හතේ දේශනා කළා